අයුබෝවන් ආදරණීය දුවේ පුතේ, ඔබේ ගුරු ගෙදරින් මේ සෝදානම. කෘෂි හා ආහාර තාක්ෂණය පාඩම ඔබ වෙත ගෙනෙන්නට, ඉතින් පාඩම ඔබට කියලා දෙන්න ඇවිත් ඉන්නේ බල්ලකටුව ශ්‍රී සුගත ද්විතීක විද්‍යාලයේ කේකේ සමරකෝන් ගුරු මෑණියන්.
අයුබෝවන්, සුබ දවසක් දුවේ පුතේ. ඔන්න ඉතින් මම අදත් සුපුරුදු පරිදි ඔබ හමුවට ආවා කෘෂි හා ආහාර තාක්ෂණයේ පාඩමත් අරගෙන. දුවේ පුතේ, මම අද ඔබත් සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 11 ශ්‍රේණියේ පෙළ පොතේ ආහාර හා සම්බන්ධව පවතින විෂය කරුණු. දරුවනි, ඔබ දැකලා තියෙනව නේද නරක් වූ ආහාර වර්ග? ඒවා අපට කන්න පුළුවන්ද? බැහැ නේද? නරක් වූ ආහාර කෑවම අපට උදරාබාධ ඇතිවීම වැනි සෞඛ්‍යමය ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි නරක් වූ ආහාරයක සුවඳට පෙනුමට අපි කැමති නැහැ. ඒ කියන්නේ පරිභෝජනයට සුදුසු නැති ආහාර නේද දුවේ පුතේ? දැන් ඔබට වැටහෙනවා ඇති, ආහාර නරක් වීමේදී ආහාරයක් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත්වෙනවා මෙන්ම ශරීර සෞඛ්‍යයටද හානිදායක වෙනවා. නරක් වූ ආහාරයක වර්ණය, ගන්ධය, පෙනුම, රසය, වයනය හා පෝෂණීය අගය ආදී ලක්ෂණවලද වෙනස් වීමක් සිදු වෙනවා. වයනය කියන්නේ දරුවනේ, ආහාරයක් අතින් ඇල්ලුවම අපිට දැනෙනව නේද තද බවක්, මෘදු බවක්, ලිස්සන බවක්? අන්න ඒ ගතියට වයනය කියලා කියනවා. මෙන්න මේ වගේ ආහාරයේ හොඳ තත්ත්වයේ පවතින විට දැනෙන දකින ස්වභාවයට වඩා නරක වූ ආහාරවල වයනය වෙනස් වෙනවා. මීළඟට අපි සාකච්ඡා කරමු ආහාර නරක් වීමට බලපාන සාධක මොනවද කියලා. ආහාර නරක් වීමට බලපාන සාධක ආකාර තුනකට බෙදන්න පුළුවන්. ඒවා තමයි භෞතික සාධක, රසායනික සාධක සහ ජීව විද්‍යාත්මක සාධක. ආහාර නරක් වීමට බලපාන භෞතික සාධක තමයි දරුවනේ, තැලීම්, පොඩිවීම් වැනි යාන්ත්‍රික හානි, ආහාරය සඳහා අවශ්‍ය මට්ටමට වඩා උෂ්ණත්වය වෙනස් වීම, ආලෝකයට නිරාවරණය වීමෙන් සිදුවන පෝෂක විනාශ වීම, අධික තෙතමනය නිසා ශුද්ධ ජීවීන් වර්ධනය වීමෙන් සිදුවන ආහාර නරක් වීම හා ආහාරවලට ආගන්තුක ද්‍රව්‍ය එකතු වීම. මෙහිදී ආගන්තුක ද්‍රව්‍ය කියන්නේ උදාහරණ විදිහට ධාන්‍ය වලට වැලි කැට, ලෝහ කැබලි ආදිය එකතු වෙන්න පුළුවන්. මේවා ආගන්තුක ද්‍රව්‍ය ලෙස හඳුන්වනවා. මීළඟට අපි බලමු ආහාර නරක් වීමට බලපාන රසායනික සාධක මොනවද කියලා. දුවේ පුතේ, ඔබ දැක ඇති ඇපල්, කෙසෙල් වගේ පළතුරු කපලා ටික වෙලාවක් යනකොට දුබුරු පැහැයක් ගන්නවා. මෙසේ සිදුවන්නේ එන්සයිමීය ප්‍රතික්‍රියා නිසා. ඒ කියන්නේ දරුවනේ, එන්සයිම මගින් ආහාරවල රසය, වර්ණය, වයනය වැනි ලක්ෂණ වෙනස් කරනවා. මෙවැනි ආකාරයට එන්සයිමීය ක්‍රියා මගින් ආහාර නරක් වීම සිද්ධ වෙනවා. ආහාර නරක් වීමට බලපාන තවත් රසායනික සාධක තිබෙනවා. ඒවා තමයි දරුවනේ, භෝගවල අඩංගු රසායනික ද්‍රව්‍ය, ඔක්සිහරණය, කෘෂි රසායන ද්‍රව්‍ය, ආහාර පරිරක්ෂක ද්‍රව්‍ය, නුසුදුසු වර්ණක හා ආහාර ද්‍රව්‍යවල බැර ලෝහ අඩංගු වීම. මේ අතරින් ආහාර පරිරක්ෂක කියන්නේ දරුවනේ, ආහාර දිගු කලක් තබා ගැනීමට හැකිවනසේ යොදන රසායනික ද්‍රව්‍ය. මෙම ආහාර පරිරක්ෂක නියමිත ප්‍රමාණයට වඩා යෙදීමෙන් හානිදායක තත්ත්ව ඇති වෙනවා. ආහාර නරක් වීමට බලපාන ජීව විද්‍යාත්මක සාධකත් තිබෙනවා. ජීව විද්‍යාත්මක සාධක ලෙස අපි කතා කරන්නේ පණ තිබෙන අය ගැන. ජීව විද්‍යාත්මක සාධක ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. ඒවා තමයි ශුද්ධ ජීවීන් සහ මහා ජීවීන්. දිලීර, බැක්ටීරියා ආහාර නරක් වීමට බලපාන ශුද්ධ ජීවීන්. දිලීර වලට අපි සාමාන්‍ය විවහාරයේ පුස් කියලා හඳුන්වනවා. ආහාර නරක් වීමට බලපාන දිලීර අතර ඇස්පජිලස් ෆ්ලේවස් නම් දිලීරය ප්‍රධාන තැනක් ගන්නවා. මෙම දිලීර මගින් ඇෆලොටොක්සින් නම් විෂද්‍රව්‍ය ශ්‍රාවය කරනවා. මෙය පිළිකාකාරකයක් ලෙස ක්‍රියා කරනවා. ආහාර නරක්වීමට බලපාන බැක්ටීරියා වර්ග ලෙස සැල්මොනෙල්ලා විශේෂ, ඊකෝලයි, ස්ටැපිලොකොකස් ඕරියස් වැනි බැක්ටීරියා හඳුන්වන්න පුළුවන්. ආහාර නරක්වීමට බලපාන මහජීවීන් නම් ඔබ දැනටමත් දන්නවා. මීයෝ, කපුටෝ, රිලවුන් වැනි සතුන් ආහාර නරක්වීමට බලපාන මහජීවීන් ලෙස හඳුන්වන්න පුළුවන්. ආහාර විෂවීම කියන්නේ විෂ සහිත සුද්‍ර ජීවීන් හෝ යම් විෂද්‍රව්‍යයක් අඩංගු ආහාර පරිභෝජනය කිරීමෙන් ඇතිවන රෝගී තත්ත්වය. ආහාරයට විෂද්‍රව්‍ය එකතු වීම සුද්‍ර ජීවීන් මගින් හෝ පිටතින් විෂද්‍රව්‍ය ඇතුළු වීම නිසා සිදුවෙන්න පුළුවන්. මෙහිදී පිටතින් ඇතුළුවන විෂද්‍රව්‍ය ලෙස කැඩ්මියම්, රසදිය ආදී බැරලෝහ සඳහන් කරන්න පුළුවන්. එසේම ආහාරයේ ස්වභාවයෙන්ම විෂද්‍රව්‍ය නිපදවීමක් වෙන්නත් පුළුවන්. උදාහරණයක් ලෙස මඤ්ඤොක්කවල HCN නැත්නම් හයිඩ්‍රජන් සයනයිඩ් ඇතිවීම සඳහන් කරන්න පුළුවන්. දරුවනි, ඔබ අසා ඇති සමහර පුද්ගලයින්ට අන්නාසි ඉස්ස වැනි ආහාර පරිභෝජනය කිරීම නිසා සමකැසීම, පළුමත් වීම ආදී සිදුවෙනවා. මෙසේ වන්නේ එම පුද්ගලයින්ට මෙවැනි ආහාර මගින් ආසාත්මිකතා ඇතිවෙන නිසා. දරුවනි, ආහාර විෂවීමකදී උදර වේදනාව, වමනය, පාචනය, උණ, හිසරදය, සිහිසුන් බව වැනි රෝග ලක්ෂණ දකින්න පුළුවන්. ආහාර විෂවීම වළක්වා ගැනීමට නම් ආහාර හා සම්බන්ධ කටයුතුවලදී පිරිසිදු උපකරණ බඳුන් භාවිතා කළ යුතුයි. එසේම ආහාර හොඳින් පිස ගැනීම, ආහාර නියමිත උෂ්ණත්වයේ තබා ගැනීම, නරක් වී ඇතැයි සැක කිරීම, ආහාර ඉවත දැමීම වැනි ක්‍රියාමාර්ග අනුගමනය කරන්න පුළුවන්. දරුවනි, අපි ඊළඟට සාකච්ඡා කරමු ආහාර පරිරක්ෂණය පිළිබඳව. කෙටියෙන්ම කිව්වොත් ආහාර පරිරක්ෂණය කියන්නේ ආහාර නරක් නොවි කල් තබා ගැනීමට ගන්නා විවිධ ක්‍රියාමාර්ග. ආහාර පරිරක්ෂණයේදී ආහාරවල පෝෂණ ගුණය, වයනය, රසය හා පෙනුම ආදී ගුණාත්මක ලක්ෂණ වෙනස් නොවන ආකාරයෙන් ආහාර කල් තබා ගැනීම සිදු කරන්න ඕනි. ආහාර පරිරක්ෂණයේ ප්‍රධානම වැදගත්කම තමයි දරුවනේ ආහාර ද්‍රව්‍ය නාස්තිය වළක්වා ගත හැකි වීම. ඒ වගේම තමයි ආහාර පරිරක්ෂණය කිරීමෙන් කාලීනව ලැබෙන අස්වනු වසර පුරා භාවිතයට ගැනීමට හැකිවීම, ඉල්ලුමට සරිලන පරිදි ආහාර විවිධාංගීකරණය කළ හැකිවීම, පරිරක්ෂණය කළ ආහාර ක්ෂණිකව පරිභෝජනය කළ හැකිවීම, නරක් වූ ආහාර පරිභෝජනය කිරීම නිසා වැළෙන රෝගවලින් වැළකී සිටීම ආදී වාසිදායක තත්ත්ව ඇති වෙනවා. දුවේ පුතේ, ආහාර නරක්වීම සඳහා හේතු වන කරුණු තුනක් තිබෙනවා. එකක්, ආහාර මත ශුද්ධ ජීවීන් ක්‍රියාත්මක වීම. දෙවැන්න, ආහාරවල ස්වභාවිකව පවතින එන්සයිම ක්‍රියාත්මක වීමෙන් අහිතකර රසායනික සංයෝග ඇතිවීම. තුන්වැන්න තමයි මීයන්, කැරපොත්තන් වැනි මහා ජීවීන්ගේ හානි කිරීම නිසා සිදුවන ආහාර නරක්වීම. ඉතින් මේ සඳහන් කළ අවස්ථා තුන සඳහා ආහාර පරිරක්ෂණ මූලධර්ම යෙදීමෙන් අපිට ආහාර නරක්වීම වළක්වා ගත හැකි. අපි පළමුවෙන්ම බලමු ශුද්ධ ජීවීන් අක්‍රිය කිරීම මගින් ආහාර පරිරක්ෂණය කරන්නේ කොහොමද කියලා. දරුවනි, ශුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයට ජලය අවශ්‍ය වෙනවා. ඉතින් ආහාරවල ජල ප්‍රතිශතය අඩු කිරීම මගින් ශුද්ධ ජීවී ක්‍රියාකාරීත්වය අවම කරන්න පුළුවන්. මෙහිදී ආහාර වියලීම, සාන්ද්‍රීකරණය, පැසවීම, දුම්ගැසීම, පරිරක්ෂක ද්‍රව්‍ය යෙදීම සිදු කරන්න පුළුවන්. ආහාර වියලීමේදී ජලයේ ඉවත්වන නිසා ශුද්ධ ජීවීන් වර්ධනය සඳහා අවශ්‍ය හිතකර පරිසරයේ නොලැබී යාම සිදු වෙනවා. මෙවිට ශුද්ධ ජීවී වර්ධනය අඩාල වී ආහාර නරක් නොවි කල් තබා ගැනීමේ හැකියාව ලැබෙනවා. ආහාර වියලීමේ ප්‍රධාන ක්‍රම තුනක් තිබෙනවා. ඒවා තමයි සූර්ය තාපයෙන් වියලීම, උඳුනේ වියලීම සහ විසිරි වියලීම. සූර්ය තාපයෙන් වියලීමේදී සූර්ය තාප වියලන වැනි උපකරණ භාවිත කරනවා. සූර්ය තාප වියලනයක් නිවසේ වුවද සදාගත හැකි. මේ හා සම්බන්ධ රූප සටහන් ඔබේ 11 ශ්‍රේණිය කෘෂි හා ආහාර තාක්ෂණයේ පෙළ පොතේ 7 පාඩමේ ඇතුළත් වෙනවා. විසිරි වියලීම සිදු කරන්නේ දියර වර්ග සඳහා. උදාහරණයක් ලෙස කිරිපිටි නිෂ්පාදනයේදී දියර කිරි විසිරි වියලීම සිදු කරනවා. මෙහිදී කිරි සියුම් බිඳිති බවට පත්කර උණුසුම් වාත ධාරාවක් යැවීම සිදු කරනවා. මේ නිසා කිරි බිඳිතිවල ජලය වාෂ්ප වී ඉවත් වී ඝන කොටස කිරිපිටි ලෙස එකතු වෙනවා. මීට අමතරව උෂ්ණත්ව පාලනය මගින්ද ආහාර පරිරක්ෂණය කළ හැකි. උෂ්ණත්ව පාලනයේදී උෂ්ණත්වය වැඩි කිරීම හා උෂ්ණත්වය අඩු කිරීම සිදු කරන්න පුළුවන්. උෂ්ණත්වය වැඩි කිරීම ආකාර දෙකකට සිදු කළ හැකි. ඒවා තමයි දරුවනේ පැස්චරීකරණය හා ජීවාණුහරණය. කිරි පළතුරු බීම ආදිය පැස්චරීකරණය කිරීම සිදු කරනවා. පැස්චරීකරණය ක්‍රම දෙකකට කරන්න පුළුවන්. එකක් තමයි දරුවනේ වැඩි උෂ්ණත්ව කෙටි කාල ක්‍රමය. අනිත් ක්‍රමය තමයි අඩු උෂ්ණත්ව දිගු කාල ක්‍රමය. පැස්චරීකරණයේ වැඩි උෂ්ණත්ව කෙටි කාල ක්‍රමයේදී ආහාරය සෙල්සියස් අංශක 72 උෂ්ණත්වයේ තප්පර 15ක කාලයක් තබා ක්ෂණිකව සෙල්සියස් අංශක 10 දක්වා සිසිල් කරනවා. නමුත් අඩු උෂ්ණත්ව දිගු කාල ක්‍රමයේදී ආහාරය සෙල්සියස් අංශක 62 උෂ්ණත්වයේ විනාඩි 30ක කාලයක් තබා ක්ෂණිකව සෙල්සියස් අංශක 10 දක්වා සිසිල් කරනවා. පැස්චරීකරණයේදී රෝගකාරක ශුද්‍රජීවීන් සම්පූර්ණයෙන්ම විනාශ වන අතර ශුද්‍රජීවී බීජාණු විනාශ වීම සිදුවන්නේ නැහැ. පැස්චරීකරණය කළ ආහාර ශීතකරණයේ දින 7ක් 10ක් පමණ කාලයක් තබාගත හැකි. නමුත් මෙම ආහාර සාමාන්‍ය පරිසරයේ තැබුවොත් ඉක්මනින් නරක් වීම සිදු වෙනවා. මා කලින් සඳහන් කළ ආකාරයට අනෙක් උෂ්ණත්වයේ වැඩි කිරීමේ ක්‍රමය තමයි ජීවාණුහරණය. ජීවාණුහරණයේදී ආහාර වර්ග සෙල්සියස් අංශක 121ක උෂ්ණත්වයක වර්ගාංගලට රාත්තල් 15ක පීඩනයක් යටතේ විනාඩි 15ක් රත් කරනු ලබනවා. මෙහිදී සියලුම ශුද්‍රජීවීන් හා ශුද්‍රජීවී බීජාණු විනාශ වෙනවා. උෂ්ණත්වය වෙනස් කිරීම යටතේ කරන්න පුළුවන් අනෙක් දේ තමයි උෂ්ණත්වය අඩු කිරීම. මේ යටතේ ආකාර දෙකකට අඩු උෂ්ණත්ව තත්ත්ව ආහාර පරිරක්ෂණය සඳහා ලබා දිය හැකි. ඒ තමයි දුවේ පුතේ ශීතනය සහ අධිශීතනය. ශීතනය කිරීමේදී එළවලු පළතුරු වැනි දෑ සෙල්සියස් අංශක 4ක උෂ්ණත්වයක් යටතේ ගබඩා කරනු ලබනවා. අඩු උෂ්ණත්වයේදී එළවලු පළතුරු වල එන්සයිම ක්‍රියාකාරීත්වය අඩු වී එළවලු මේරීම සෙමින් සිදු කරනවා. මේ නිසා කෙටි කාලයක් ආහාර පරිරක්ෂණය කළ හැකි. නමුත් අධිශීතනයේදී ආහාර අධිශීතකරණයේ සෙල්සියස් අංශක ඍණ 18ක උෂ්ණත්වයක ගබඩා කරනවා. මෙහිදී ශුද්ධ ජීවී ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම නවතිනවා. ශුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය අක්‍රිය කළ හැකි තවත් ආහාර පරිරක්ෂණ ක්‍රමයක් තමයි දරුවනේ සාන්ද්‍රීකරණය. සාන්ද්‍රීකරණයේදී ආහාර සීනි, ලුණු ආදී සාන්ද්‍ර ද්‍රාවණවල ගිල්වා තැබීම සිදු කරනවා. මෙහිදී මාධ්‍යයේ සාන්ද්‍රණය වැඩි නිසා ආහාරයේ තිබෙන නිදහස් ජලය ආශෘතිය මගින් ඉවත් වෙනවා. සාන්ද්‍රණය වැඩි කියන එක සරලවම කිව්වොත් අපි යොදා ගන්නා සීනි හෝ ලුණු ද්‍රාවණයේ උකු ගතිය වැඩි කියන එක. ඒ නිසා තමයි එම ද්‍රාවණවල ගිල්වන ආහාරවල ඇති ජලය ආහාරයෙන් පිටතට යන්නේ. සාන්ද්‍රීකරණය සඳහා උදාහරණයක් තමයි දරුවනේ ලුණු දෙහි දැමීම. මෙසේ ආහාරයේ ඇති ජල ප්‍රමාණය අඩු වෙන නිසා ශුද්ධ ජීවීන්ගේ වර්ධනය බාලවන අතර ශුද්ධ ජීවීන්ගේ දේහයේ ඇති ජලයේද ඉවත් වීම සිදු වෙනවා. මේ නිසා ශුද්ධ ජීවීන්ද විනාශ වෙනවා. ආහාරයේ මත ශුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය අඩු කරන්න භාවිතා කළ හැකි තවත් ක්‍රමයක් තමයි පැසවීම. පැසවීමේදී ආහාරවල ලැක්ටික් අම්ලය, ඇසිටික් අම්ලය වැනි අම්ල ඇති වෙනවා. මෙම අම්ල නිසා ඇතිවෙන ආම්ලික තත්ත්ව අහිතකර ශුද්ධ ජීවීන්ගේ වර්ධනයට බාධා ඇති කරනවා. මේ නිසා ආහාර නරක් වීම ප්‍රමාද කරන්න පුළුවන්. දුවේ පුතේ, ආහාර පැසවීමේ ආකාර තුනක් තිබෙනවා. ඒවා තමයි ලැක්ටික් අම්ල පැසවීම, ඇසිටික් අම්ල පැසවීම සහ මධ්‍යසාර පැසවීම. ලැක්ටික් අම්ල පැසවීම යෝගට්, චීස් මුදවපු කිරි නිෂ්පාදනයේදීත්, ඇසිටික් අම්ල පැසවීම විනා කිරි නිෂ්පාදනයේදීත්, මධ්‍යසාර පැසවීම වයින්, බියර්, පාන් වැනි නිෂ්පාදන සිදු කිරීමේදීත් යොදා ගන්නවා. ඒ වගේම තමයි දරුවනේ, දුම් ගැසීම මගින්ද ශුද්ධ ජීවීන් නිසා සිදුවන ආහාර නරක් වීම වළක්වා ගන්න පුළුවන්. මෙහිදී දුම් වල අඩංගු රසායනික ද්‍රව්‍ය ආහාරයේ වටේ ආරක්ෂක පටලයක් වගේ බැඳෙනවා. ඒ අතරම ආහාරයෙන් ජලයේ ඉවත් වීමකුත් සිදු වෙනවා. මේ හේතු නිසා ශුද්ධ ජීවී වර්ධනය අඩාල වී ආහාරය කල්තබා ගැනීමේ හැකියාවක් ලැබෙනවා. ආහාර දුම් ගැසීමේ තවත් වාසියක් තමයි ආහාරයට ආවේනික දුම් රසයක් ලැබීම. උදාහරණයක් ලෙස මාළු, මස් ආදිය දුම් ගැසීම සිදු කරනවා. මේවාට අමතරව ආහාර ශුද්ධ ජීවීන් නිසා නරක් වීම වැළැක්වීමට පරිරක්ෂක ලෙස විවිධ රසායනික ද්‍රව්‍යත් මිශ්‍ර කරනවා. උදාහරණයක් තමයි පළතුරු බීම නිෂ්පාදනයේදී යොදන පොටෑසියම් මෙටාබයිසල්ෆයිට් හා සෝඩියම් මෙටාබයිසල්ෆයිට්. දරුවනේ, අපි මේ වෙනතෙක් කතා කළා ආහාර මත ශුද්ධ ජීවීන් වර්ධනය වීමෙන් සිදුවන නරක් වීම වළක්වා ගන්නේ කොහොමද කියලා. අපි මීළඟට සාකච්ඡා කරමු එන්සයිම නිසා ආහාර නරක් වීම වළක්වා ගන්නේ කොහොමද කියලා. ආහාර මත තිබෙන එන්සයිම අක්‍රිය කිරීමට ක්‍රම තුනක් අනුගමනය කරන්න පුළුවන්. ඒවා තමයි වියලීම, ශීතනය හෝ අධිශීතනය සහ බ්ලාංචීකරණය. වියලීමේදී ආහාරයෙන් ජලය ඉවත් වෙනවා. එවිට ආහාරයේ ඇති එන්සයිම වල ක්‍රියාත්මක වීමේ වේගය අඩු වෙනවා. මේ නිසා ආහාර නරක් වීම ප්‍රමාද වෙනවා. එසේම ශීතනයේදී එන්සයිම වල ක්‍රියාත්මක වීමේ වේගය අඩු වෙනවා. නමුත් අධිශීතනයේදී එන්සයිම ක්‍රියාකාරීත්වය නවතිනවා. මෙන්න මේ හේතු නිසා ආහාර නරක් වීම වැළැක්වෙනවා. දැන් සඳහන් කළ ක්‍රම දෙකට අමතරව එන්සයිම ක්‍රියාකාරීත්වය නැවැත්වීමට තවත් ක්‍රමයක් තිබෙනවා. ඒ තමයි දරුවනේ බ්ලාංචීකරණය. බ්ලාංචීකරණයේදී එළවලු, පළතුරු, කැබලිවල කැපුම් පෘෂ්ඨ මතුපිට ඇතිවන කහට පිපෙන ගතිය නැති කරගන්න පුළුවන්. බ්ලාංචීකරණයේදී මද උණුසුම් තත්ත්ව ලැබෙන නිසා මෙසේ කැපුම් පෘෂ්ඨවල පවතින දුඹුරු පැහැවීමට හේතු වන එන්සයිම අක්‍රිය වීම සිදු වෙනවා. අවසාන ලෙස දුවේ පුතේ, මහා ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය නිසා සිදුවන ආහාර නරක් වීම වැළැක්වීමට නම් ආහාර කෘමීන්, මීයන්, කැරපොත්තන් වැනි සතුන් ඇතුල් විය නොහැකි වන ආකාරයට ආවරණය කර තැබීම සිදු කරන්න ඕනි. දරුවනේ, අපි මේ වෙනතෙක් කතා කළා ආහාර නරක් වීම සිදුවෙන්නේ කොහොමද සහ එසේ ආහාර නරක් වීම වළක්වා ගන්නේ කොහොමද කියන එක පිළිබඳව. මීළඟට අපි කතා කරමු ආහාරවල අගය වැඩි කිරීම සිදු කරන්නේ කොහොමද කියලා. ආහාරයක අගය වැඩි කිරීම ලෙස හඳුන්වන්නේ දරුවනේ, එහි ගුණාත්මක බව වැඩි කිරීමට පෝෂකයක් හෝ පෝෂක කිහිපයක් සම්මත ප්‍රමාණවලින් ආහාරයට එක් කර ගැනීම. ආහාරයක අගය වැඩි කිරීමේ ක්‍රම තුනක් පිළිබඳව ඔබට කතා කරන්නට තිබෙනවා. ඒවා තමයි ආහාර සරු කිරීම, ප්‍රබල කිරීම සහ අවම සැකසීම. ආහාර සරු කිරීමේදී ආහාරයෙන් මුළුමනින්ම ඉවත් විය හැකි ශුද්ධ පෝෂක නැවත ආහාරයට එක් කිරීම සිදු කරනවා. උදාහරණයක් විදිහට මේද රහිත කිරිපිටි නිෂ්පාදනයේදී මේදයේ දියවෙන විටමින් කිරිපිටි වලට එකතු කිරීම සිදු කරනවා. නමුත් ආහාර ප්‍රබල කිරීමේදී ආහාරයේ අඩුවෙන් හෝ ස්වභාවිකව අඩංගු නොවන පෝෂක අලුතින් ආහාරයට එකතු කිරීම සිදු කරනවා. උදාහරණ ලෙස ලුණු වලට අයඩින් එකතු කිරීම සඳහන් කරන්න පුළුවන්. තුන්වන අගය වැඩි කිරීමේ ක්‍රමය තමයි අවම සැකසීම. ආහාර අවම සැකසීමේදී ආහාර ද්‍රව්‍ය පරිභෝජනයට සුදුසු ලෙස සකස් කිරීම සිදු කරනවා. උදාහරණයක් ලෙස ඔබ දැක ඇති දරුවනේ පොලේ තිබෙනවා කැබලි කළ පොලොස්. මේවා නිවසට ගෙනවිත් නැවත කැපීමට අවශ්‍ය වන්නේ නැහැ. ඒ කියන්නේ අවම සැකසීම තමයි සිදු කළ තිබෙන්නේ. මීළඟට අපි කෙටියෙන් සාකච්ඡා කරමු ආහාර ඇසුරුම්කරණය හා ලේබල් කිරීම පිළිබඳව. ආහාර ඇසුරුම්කරණය කියන්නේ දරුවනේ ආහාර සුරක්ෂිත ලෙස ගබඩා කර තැබීම, බෙදාහැරීම හා පරිභෝජනය කිරීම සඳහා ඇසුරුම් ද්‍රව්‍යකින් ආහාරය ආවරණය කර ලබා දීම. ආහාර ද්‍රව්‍ය පිටතට කාන්දු වීම වැළැක්වීම, ආහාර හැසිරවීමේ පහසුව ඇති කිරීම, ආහාරයේ ජීව කාලය රැක ගැනීම හා ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට පාරිභෝගිකයා පෙළඹවීමට ආහාර ඇසුරුම්කරණේ වැදගත් වෙනවා. දුවේ පුතේ, ආහාර ඇසුරුම් කිරීමට කෙසෙල් කොළ, මැටි හට්ටි, කඩදාසි බෑග්, කාඩ්බෝඩ් පෙට්ටි වැනි ස්වභාවික ද්‍රව්‍ය හෝ ස්වභාවික ද්‍රව්‍ය වලින් සාදා ගන්නා ඇසුරුම් ද්‍රව්‍ය භාවිතා කරන්න පුළුවන්. එසේම වීදුරු භාජන, ප්ලාස්ටික් භාජන, පොලිතින් බෑග්, ටින් ඇසුරුම්, ටෙට්‍රපැක් ආදී කෘත්‍රිම ඇසුරුම් ද්‍රව්‍යත් භාවිතා කරන්න පුළුවන්. ඇසුරුම් ද්‍රව්‍ය තුල ආහාර ඇසිරීම ක්‍රම තුනකට කරන්න පුළුවන්. එම ක්‍රම තුන තමයි දරුවනේ අපූති තත්ත්ව යටතේ ආහාර ඇසිරීම, නවීකృత අභ්‍යන්තර පරිසර තත්ත්ව යටතේ ආහාර ඇසිරීම සහ රික්ත ඇසිරීම. අපූති තත්ත්ව යටතේ ආහාර හා ඇසුරුම්ද ඉහළ උෂ්ණත්වයකට ලක් කර එම උෂ්ණත්වයේදීම ආහාර ඇසිරීම සිදු කරනවා. නවීකృత අභ්‍යන්තර පරිසර තත්ත්ව යටතේ ආහාර ඇසිරීමේදී ආහාර ඇසුරුම තුළ ඇති ඔක්සිජන් වායුව ඉවත් කර කාබන් ඩයොක්සයිඩ් හෝ නයිට්‍රජන් වායුව ඇතුල් කිරීම සිදු කරනවා. මෙම වායුන් ආහාරයේ ඇති අහිතකර බැක්ටීරියා සහ දිලීර මර්ධණයට දායක වෙනවා. තුන්වන ක්‍රමය වන රික්ත ඇසිරීමේදී ඇසුරුමේ පිරී ඇති වාතය සියල්ලම ඉවත් කර නැවත වාතය ඇතුළත් විය නොහැකි ආකාරයට ආහාරය ඇසුරුම් කරනවා. රටඉඳි මස් වර්ග ආදිය මෙම රික්ත ක්‍රමයට ඇසුරුම් කරනු ලබනවා. මීළඟට අපි සාකච්ඡා කරමු දරුවනේ ආහාර ලේබල් කිරීම සම්බන්ධව. ඇසුරුම් කරන ලද ආහාරයක තොරතුරු පාරිභෝගිකයාට sannivedanaya කිරීම සඳහා ඇසුරුම මත හෝ ඒ ආශ්‍රිතව යොදාගනු ලබන ලිඛිත, මුද්‍රිත, ඉලෙක්ට්‍රොනික හෝ ප්‍රස්ථාරගත ඉදිරිපත් කිරීම ලේබල් කිරීම ලෙස හැඳින්වෙනවා. වෙළඳ නාමය, ස්ථානයේ ප්‍රචලිත කිරීම ආදිය සිදු වෙනවා. අද ඔබට ලබා දෙන පැවරුම තමයි දරුවනේ නිවසට රැගෙන එන ආහාර ඇසුරුම් වල අඩංගු වන තොරතුරු මොනවාදයි කියවා ඒවා කොළයක සටහන් කිරීම. දුවේ පුතේ, වෙළඳ පොලෙන් අපි මිලදී ගන්නා ආහාර ද්‍රව්‍ය පෝෂදායී විය යුතු අතර ගුණාත්මකභාවයෙන්ද ඉහළ විය යුතුයි. දැන් විවිධ හේතු නිසා මිනිසුන් මොනවා හරි ක්‍රමයකින් මුදල් ඉපයීමට පුරුදු වෙලා. දරුවනේ ඔබ දැක අසා ඇති ප්‍රවෘත්තිවල ආහාරවලට පරිභෝජනයට නුසුදුසු පෙනුමෙන් සමාන ද්‍රව්‍ය මිශ්‍ර කරලා ආහාරයේ ප්‍රමාණය වැඩි කරලා විකුණනවා. උදාහරණ විදිහට කහකුඩු වලට තිරිඟු පිටි මිශ්‍ර කිරීම, මිරිස් කුඩු වලට ගඩොල් කුඩු මිශ්‍ර කිරීම වැනි දේ සඳහන් කරන්න පුළුවන්. මෙවැනි ද්‍රව්‍ය මිශ්‍ර කිරීමෙන් ආහාර ද්‍රව්‍ය බාල වීම සිදු වෙනවා. මෙසේ බාල කර ආහාර පරිභෝජන මෙසේ බාල කළ ආහාර පරිභෝජනය නිසා පිළිකා, ඇදුම, ආහාර විෂමීම හා අසාත්මිකතා ඇතිවීම වැනි සෞඛ්‍ය ගැටලු ඇතිවෙන්න පුළුවන්. මේ නිසා වෙළඳපොලෙන් මිලදී ගන්නා ආහාර ද්‍රව්‍ය බාලකර ඇද්දයි හඳුනා ගැනීම වැදගත් වෙනවා. මේ සඳහා විවිධ ක්‍රම අනුගමනය කරනවා. උදාහරණයක් විදිහට ගම්මිරිස් සැටවලට මිශ්‍ර කර ඇති පැපොල්ලට හඳුනා ගැනීමට බීජ වතුරේ දැමූ විට මේරු ගම්මිරිස් සැට ගිලෙන අතර පැපොල්ලට පාවෙනවා. ඇසෙන් නිරීක්ෂණය කිරීම මගින් ගම්මිරිස් සැට වෙන් කර ගන්න පුළුවන්. දරුවනේ, ආහාරයක ඉන්ද්‍රිය ගෝචරතාව කියන්නේ මිනිසාගේ සංවේදී ඉන්ද්‍රියන් මගින් ලබා ගන්නා සංවේදන, නැත්නම් දැනීම් ආශ්‍රයෙන් ලබා ගන්නා හැඟීම් වලට. උදාහරණ විදිහට දිවෙන් රසය දැනෙනවා, නාසයෙන් ගඳ සුවඳ දැනෙනවා. මේ විදිහට ආහාරයක ඉන්ද්‍රිය ගෝචරතාව ඇගීම අලුත් ආහාරයක් නිපද වූ පසු අදාළ ආයතනය මගින් සිදු කරනවා. අපි හිතමුකෝ අපේ ආයතනයේ අලුත් බිස්කට් වර්ගයක් සොයාගත්තා කියලා. ඉතින් මේ බිස්කට් වර්ගයේ වෙළඳපොලේ අලෙවි කිරීමට කලින් පාරිභෝගිකයාට සුදුසුද නුසුදුසුද කියලා ඉන්ද්‍රිය ගෝචර ඇගීමක් මගින් තීරණය කරනවා. මෙම ඉන්ද්‍රිය ගෝචර ඇගයීම් සඳහා ආහාර නිෂ්පාදන ආයතනවල විශේෂිත පරීක්ෂණාගාරයක් සහ පුහුණු කරන ලද පුද්ගල කණ්ඩායමක් ඉන්නවා. මෙම පුහුණු කරන ලද පුද්ගලයින් ආහාරයේ රස, සුවඳ, පෙනුම, මෘදු හෝ රළු ගතිය ආදිය පරීක්ෂා කර ආහාරයේ සුදුසු නුසුදුසු බව තීරණය කරනවා. මීළඟට දරුවනේ, ඔබ දන්නවනේ විවිධ නිෂ්පාදන සඳහා විවිධ ප්‍රමිති වර්ග තිබෙනවා. මෙම ප්‍රමිති මගින් පාරිභෝගිකයාගේ ආරක්ෂාව තහවුරු කෙරෙනවා. ප්‍රමිති ගැන කතා කරනකොට SLS වැනි ජාතික මට්ටමේ ප්‍රමිතීන් සහ ISO වැනි ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමිතීන් තිබෙනවා. ආහාරය පිළිබඳව පාරිභෝගික විශ්වාසනීයත්වය වැඩි දියුණු වීමට මෙවැනි ප්‍රමිති තිබීම වැදගත් වෙනවා. හොඳයි දුවේ පුතේ, මම හිතනවා ආහාර සම්බන්ධව සාකච්ඡා කළ කරුණු ඔබට පැහැදිලි වන්නට ඇති කියලා. අප්‍රේල් මාසයේ සිට මේ වනතෙක් ඔබගේ කෘෂි හා ආහාර තාක්ෂණයේ විෂය නිර්දේශයට අයත් විෂය කරුණු අපි සාකච්ඡා කළා. දුවේ පුතේ, ඔබ මෙම විෂය කරුණු හොඳින් පාඩම් කළ යුතුයි. ඒ වගේම තමයි පැරණි විභාග ප්‍රශ්න පත්‍ර සඳහාද පිළිතුරු ලියන්න ඕනි. කෘෂි හා ආහාර තාක්ෂණ විෂය ලේසි විෂයක්. ඉතින් මේ විෂය සඳහා විශිෂ්ට සාමාර්ථයක් ලබා ගන්නවා කියන අදිෂ්ඨානයෙන් පාඩම් කටයුතු සිදු කරන්න ඕනි. ඉතින් නිරෝගීමත් අනාගතයක් ප්‍රාර්ථනා කරමින් ඔබෙන් මා සමුගන්නවා. ආයුබෝවන්.
එතන ආදරණීය දුවේ පුතේ, අද දවසේ කෘෂි හා ආහාර තාක්ෂණයේ පාඩම ඔබට කියලා දුන්නේ බලකටුව සුගතශ්‍රී ද්විතීක විද්‍යාලයේ KK සමරකෝන් ගුරුමෑණියන්.